ගරු කාංජන විජේසේකර මන්ත්‍රීතුමා ඇමතිතුමා ඔබට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි. අද දවසේ විපක්ෂයේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. විශේෂම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, බොහෝ දෙනෙක් අපිට ඒ යෝජනාව ගෙනෙන මන්ත්‍රීවරයාට පවා අමතක වෙලා තිබෙනවා අපි පසු කරපු අතීතය. මීට වසර දෙකකට පෙර මේ රටේ ඉන්ධන පෝලිම්වල ඉන්න අවස්ථාවේ සම්පූර්ණ දේශපාලන අධිකාරියට එල්ල වෙච්ච චෝදනා 225ට මේ චෝදනාව එල්ල වුණා. ඒ වගේම විදුලිය මේ රටේ අඛණ්ඩව දෙන්න නොහැකිව පැය 18ක් දක්වා විදුලිය කප්පාදු කරන්න සිද්ධ වුණා. නමුත් අවාසනාවට ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි, මේ සියල්ලම බැරුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මැතිතුමා. Order please, honorable Madura Vithanage to the chair.
එමෙතුමා,
මේ අවාසනාවට ඒ සියල්ලම වැරුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගිනුමට. එතුමා ජනාධිපතිවරය බවට පත්වෙන අවස්ථාවේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, තිබුණු ආර්ථික තත්ත්වයත් එක්ක එතුමා කල්පනා කරේ ඒ වෙලාවේ ලැබිච්ච උපදෙස් අනුව ජනතාවට උපරිම බදු සහන ලබා දීලා ඒ භාණ්ඩ හා සේවාවන්වල තියෙන මිල ගණන් අඩු කරලා, ඒ වගේම තිබුණු පොලි අනුපාතිකයන් අඩු කරලා මේ රටේ දේශීය කර්මාන්ත නගා සිටුවමින් නැවත වතාවක් ඒ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක්. ඒක ආරම්භ වෙන්නේ එක පැත්තකින් පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව, ඒ වගේම කොවිඩ් වසංගතය ඊට මාස 3කට පස්සේ ලෝකෙම වෙලා ගන්න. ඒ තුලින් අපේ සංචාර කර්මාන්තය කඩාගෙන වැටෙනවා. විදේශ ප්‍රේෂණ අපිට අහිමි වෙනවා. අපනයන අපේ අඩු වෙනවා. අපේ රටේ කර්මාන්ත කරගෙන යන්න බැරි වෙනවා. අපේ රට වසා තබන්න සිද්ධ වෙනවා. මේ සියලු කාරණාත් එක්ක එදා දවසේ ඒ ලබා දීපු බදු සහන, කප්පාදු කරපු පොලි අනුපාතිකයන්, ඒ වගේම කොවිඩ් වසංගතයේ කාලේ කරපු ආයෝජන, මේ සියල්ලම පසු කාලීනව බලපානවා අපේ රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට. නමුත් ඒ වෙලාවේ ඔබතුමාට මතක ඇති ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ රටේ ඒ සහන ලබා දෙන වෙලාවෙත් විපක්ෂයේ ඉල්ලා සිටියේ තව තවත් සහන දෙන්න කියලා. දැන් අද යෝජනාවෙත් තියෙන්නේ බදු බර වැඩි කරලා, විදුලි බිල වැඩි කරලා, ඉන්ධන මිල වැඩි කරලා ජනතාව පහසුතාවයට පත් කරලා තියෙනවා කියලා. අධිකරණයට ගියාම අධිකරණය තීන්දුවක් දුන්නා ඒ වෙලාවේ බදු සහන ලබා දීම වැරදි කියන එක. ඒ වෙලාවේ පොලි අනුපාතික අඩු කරලා ඒ සහන ලබා දීම වැරදි කියන එක. එතන දැන් මේ මන්ත්‍රීතුමා නැවත වතාවක් ඉල්ලන්නේ ඒ අධිකරණෙනුත් කියපු කාරණාවම නැවත වතාවක් දෙන්න අපේ රටේ ආර්ථිකය ගැන හිතන්නේ නැතුව කියන එක. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි පහුගිය අවුරුදු දෙකේ අවාසනාවන්තම මන්ත්‍රී කණ්ඩායම් බවට පත් වුණා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආපු මොද දීර්ඝ කාලයක් තිස්සේ නොගත්ත ප්‍රතිපත්ති තීන්දු, සමහරලාට ගත්ත ප්‍රතිපත්ති තීන්දු නිසා අපේ ඒ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේම අපි සියලු දෙනාටත් ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඒ වෙලාවේ තමයි මේ රටේ තරුණ කණ්ඩායම්, දේශපාලන කණ්ඩායම්, විවිධ වෘත්තීය සමිති සංවිධානාත්මකව ඒ වෙලාවේ එකතු වෙලා ඒ තිබුණු පීඩනය නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉවත් වෙන්න කියන බලපෑමක් කරේ. ඒ ඉවත් වෙන්න කියන බලපෑම කරනකොට අපේ ආණ්ඩුවත් ඉවත් වෙන්න කියලා කිව්වා. ඒ ඉවත් වීමේදී ගෝඨාභය ජනාධිපතිතුමා ඒ වෙලාවේ කිව්වා, ප්‍රධාන විපක්ෂයේ විපක්ෂ නායකවරයාට ආරාධනා කරා ඇවිල්ලා මේක බාර ගන්න කියලා කිව්වා. විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට කිව්වා. හැබැයි අභියෝගය බාරගත්තේ නැහැ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඒ අභියෝගය පැහැර හැරියා. ඒ පැහැර හැරිය වෙන මොනවත් නෙවෙයි, ඔවුනුත් දැනගත්ත මේ ආර්ථික අර්බුදය සහ මේ තියෙන ප්‍රශ්නවලට ඔවුන්ට පිළිතුරු සපයන්න බැහැයි කියන එක. ඒ විතරක් නෙමෙයි, අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් වෙලා පාර්ලිමේන්තුවට නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසන අවස්ථාවෙත් විපක්ෂ නායකවරයා අපේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමාගේ නායකයා ඒ චන්දෙත් මගහැරියා. ඒ වෙලාවෙත් ප්‍රධාන විපක්ෂ එය හැටියට යෝජනා කරේ විකල්ප මතයක්. ඒලා ඩලස් සලහප්පිරු මැමතුමාව හිටපු මැමතුමාව යෝජනා කරා. ඒකත් සජිත් ප්‍රේමදාස මැතුමා මගහැරලා ගියා. ඒ මගහැරලා ගියපු වෙලාවේ තමයි රනිල් වික්‍රමසිංහ මැතුමා ඇතුළු අපේ ආණ්ඩුව නියෝජනය කරන පිරිස නෑ අපි කොහොම හරි මේකට අභියෝගයට මුහුණ දෙනවා කියන ඒ අදිෂ්ඨානය තුළ සියලු දෙනා ඒ වෙලාවේ මේක කරන්න බැහැයි කියපු වෙලාවෙත් හිතෙන් දැනගෙන ඉන්න වෙලාවත් කරන්න බැහැයි කියන වෙලාවෙත් ඒ අභියෝගය බාරගෙන ඒ කටයුත්ත කරගෙන ආවේ. අද අවුරුදු දෙකකට පස්සේ අවුරුදු දෙකකටත් අඩු කාලයකට පස්සේ අපේ රටේ තත්ත්වය අපි වෙනස් කරගෙන තියෙනවා. අද ඉන්ධන පෝලිම අපි නවත්තලා තියෙනවා. අඛණ්ඩ විදුලිය ලබා දීම අපි සිදු කරලා තියෙනවා. මම පිළිගන්නවා විදුලි බිල වැඩි අමාරුයි, ඉන්ධන මිල වැඩි අමාරුයි. නමුත් අපිට මේ අපහසු අමාරු තීරණ අපිට ගන්න සිද්ධ වුණා. ඒ තීරණ නොගත්තනම් අපේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට අපිට ගේන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අද ලෝකේ ඉන්න හැම රාජ්‍ය නායකයෙක්ම විවිධ සංවිධානවල ප්‍රවිස් ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තියෙන පිරිස අද කියනවා ලංකාව දිහා බලන්න උදාහරණයක් හැටියට කියලා. මීට අවුරුදු දෙකහමාරකට ඉස්සෙල්ලා උදාහරණ හැටියට ගත්තේ ඒ ලංකාව ගත්ත ආර්ථික තීන්දුව පසුකා ඉතිහාසය ගත්ත ආර්ථික තීන්දුව තීරණ ගන්න එපා එහෙම ගත්තොත් එහෙම ලංකාව වගේ වෙනවා කියලා. හැබැයි දැන් ගන්න ලංකාව උදාහරණයට ගන්නේ පහුගිය අවුරුදු දෙකේ නිවැරදි තීන්දුව තීරණ අමාරු තීන්දුව තීරණ ගත්ත නිසා ඉතාමත්ම කඩිනමින් වේගෙන් අපි ඒ බංකොලොත් භාවයෙන් එළියට එන රටක් බවට අද පරිවර්තනය වෙලා ලෝකෙට මේ ආදර්ශය ලබා දීලා තියෙනවා කියන එක. එනිසා ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, මේ ඊළඟ ජනාධිපතිවරණයද ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයද ඒකෙත් මේ රටේ ජනතාවට තියෙන්නේ තීන්දුව ගන්න නැවත වතාවක් අපි වැරදි ප්‍රතිපත්ති තීන්දුව තීරණ අරගන්න ගිහිල්ලා අපි අපේ රට නැවත වතාවක් පෝලිං යුගයකට එහෙම නැත්නම් අපිට විදුලි බලය නැති අපිට අත්‍යවශ්‍ය ආහාර නැති අත්‍යවශ්‍ය ඖෂධ නැති අපේ ගෑස් ටික නැති තැනකට අපි නැවතපත් කරගන්නවද එහෙම නැත්නම් අපි මේ ස්ථාවර කරගෙන යන රට තව දුරටත් අපි ශක්තිමත් වෙ ඉදිරියට ගෙන යනවද කියන එක. දැන් විදුලි බිල සම්බන්ධයෙන් පහුගිය කාලේ චෝදනා අපිට එල්ල වුණා. ඔක්තෝබර් මාසේ ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි අපිට සිද්ධ වුණා සංශෝධනයක් ලබා දෙන්න විදුලි ගාස්තු සංශෝධනය කරන්න කියන ඉල්ලීම දෙන්න. මොකද ඒ වෙලාවේ අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජල කළමනාකරණ කමිටුව මේ සියලු දෙයක්ම කියලා තිබුණේ නියන් තත්වයක් ඇති වෙනවා. ඒ තත්ත්වය තුළ අපිට අනිවාර්යෙන්ම අපිට ජලය සීමා සහිත ලෙස තමයි පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ කියලා. ඒතර අගෝස්තු මාසයේ ලැබිච්ච පුරෝකතනත් එක්ක අපි ඔක්තෝබර් මාසේ සංශෝධනය කරනවා. හැබැයි අපිට වාසනාවකට නොසිතූ ලෙස පහුගිය අවුරුදු පහේ නොලැබිච්ච වර්ෂාපතනයක් අපිට ලැබෙනවා ඔක්තෝබර් මාසේ, නොවැම්බර් මාසේ, දෙසැම්බර් මාසේ, ජනවාරි. ඒ නිසා අපිට යම් සහනයක් ලැබෙනවා විදුලි බල මණ්ඩලයට අපිට මේ විදුලිය ජනනය කිරීම සඳහා ඒ පහසුකම ලැබෙනවා. ඒ පහසුකම නිසා ලාභිකුත් ලැබෙනවා විදුලි බල මණ්ඩලයට. ඒ නිසාම තමයි අපි දෙසැම්බර් මාසේ යෝජනා කරන්නේ අමාත්‍යංශ හැටියට අමාත්‍යවරයා හැටියට කැබිනට් මණ්ඩලයට දැනුවත් කරා අපිට යම් ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ඒ සහනයක් ලැබිලා තියෙන නිසා ඒ සහනය ජනතාවට ලබා දීම සඳහා නැවත වතාවක් අපි පෙබරවාරි මාසේ ගාස්තු සංශෝධනයක් කිරීමට අපිට අවසර දෙන්න කියලා. ඒ අවසරය අපිට ලැබුණා. දැන් මීට මාසයකට ඉස්සෙල්ලා ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි දෙසැම්බර් මාසයේ තිබුණු ඉලක්කම් එක්ක ජනවාරි මාසයේ විදුලි බල මණ්ඩලයේ ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබා දුන්නා. ඒ යෝජනාවලිය තිබුණේ 3%ක් අපි අර වැඩි කරපු ප්‍රමාණයෙන් 3%ක් අඩු කිරීමේ යෝජනාවක්. ඊට පස්සේ අපිට ජනාධිපතිතුමාත් අපිට කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන්නා පාර්ශ්ව කරුවන් ගැනලා සාකච්ඡා කරන්න මේක තව අඩු කරන්න පුළුවන්ද කියලා. එහෙනම් දෙසැම්බර් මාසේ 15 වෙනිදා අපි සාකච්ඡාවක් තිබ්බා. අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරා එතුමාට එන්න බැරි නම් අඩුමතරම විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් හරි එන්න කියලා. ඒකත් මගහැරියා. අර අගමැතිකම ගන්න ආණ්ඩුව ගන්න කියලා කියනවා වගේම මේ සාකච්ඡාවට එන්න කියන එකත් මගහැරියා. අඩුමතරම මගහැරියා පමණක් නෙවෙයි මට විපක්ෂයේ ඉන්න මන්ත්‍රීව කතා කරලා කිව්වා අපිව දැනුවත් කරේවත් නැහැ කියලා. එතුමාට ලිපිය ඇරියේ විපක්ෂ නායකවරයා හැටියට අපි දැනුවත් කරේවත් නැහැ කියලා. 15 වෙනිදා තියෙන රැස්වීමට 14 වෙනිදා හවස වෙනවා සාකච්ඡාවට එන්න නොහැකි කියලා ලිපියක් කියලා තිබුණා. නමුත් අපි මේ සාකච්ඡාව පැවැත්තුවා. විවිධ අනෙක් පාර්ශ්ව සහභාගී වුණා. මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්, ඒ වගේම අපේ තියෙන පුනර්ජනීය බලශක්ති සංසද, ඒ ආයතන නියෝජනය කරන පිරිස්, ඒ වගේම මේ රටේ ඉන්න විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ නියෝජනය කරන පිරිස් ඇතුළු බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉතාමත්ම මහජන උපදෙස් කොමිසම නිලධාරීන් අපිට ප්‍රායෝගිකව යම් යම් අපේ තියෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. එසේ ඒ වගේම පෙබරවාරි මාසේ 15 වෙනිදා මහජන උපදෙස් කොමිසම කැඳවුවා මහජන අදහස් ලබා ගැනීම. ඒකෙදිත් අපි දැක්කා ප්‍රායෝගිකව විවිධ පිරිස් යෝජනා ලබා දෙනවා. සමහරු හිටියා අර ජනකරත්නායකගේ අතකොළු වෙලා ඉන්න සමහරු දේශපාලන වශයෙන් කතා කරන පිරිසක් හිටියා. නමුත් එතන හිට බහුතර දෙනා දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රායෝගිකව තවත් අපිට අඩු කළ හැකි තැන් පිළිබඳව අපිට යෝජනා ඉදිරිපත් කරා. ඒ අනුව අපි පහුගිය සතියේ අපි මහජන උපදෙස් කොමිසමට දැනුවත් කරා. මම සොන්ද කැබිනට් මණ්ඩලයට දැනුවත් කරා. අපි කලින් දීපු යෝජනාවට වැඩිය අපිට තව අඩු කරන්න පුළුවන් තැන් කීපයක් දැන් අපිට තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ කොහොමද? පහුගිය මාස දෙකේ අපේ ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියල තව ශක්තිමත් වෙලා තියෙනවා. ඉතිහාසයේ ගල්ලංගුරු මිල අපි ලබාගත්ත මිල හොඳම මිල පසුගිය ටෙන්ඩර්වල අපිට ලැබිලා තියෙනවා. අපිට දැවිතෙල් හා නැප්තා ඉතාමත් අඩු මුදලට ඛනිත් තෙල් නීතිගත් සංස්ථාවෙන් අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි ණය ලබාගත්ත බැංකුවල පොලි අනුපාතික වෙනදට වැඩිය දැන් අඩු වෙලා තියෙනවා. අපිට ගෙවන්න තිබුණු ණය බොහෝමයක් අපි ගෙවලා ඉවර කරලා ඒ සඳහා තියෙන මූල්‍ය වියදම අපි අඩු කරගෙන තියෙනවා. මේවා කරගන්න පුළුවන් උනේ පහුගිය කාලේ අමාරු අසීරු තීන්දුව ගත්ත නිසා. ඒ ආර්ථික වර්ධනය අපිට පේනවා ඒ දත්ත තුලින්. ඒ පෙනිච්ච නිසා අපි දැන් තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ දත්ත එලෙසින්ම පාවිච්චි කරලා ඒ ජනතාවට ලබා දෙන්න පුළුවන් උපරිම සහනය ඒ තුලින් ලබා දීම සඳහා යෝජනාව ඉදිරිපත් කරන්න. එසේ අද අපේ රාජ්‍ය අමාත්‍යතුමත්, චානක අමාත්‍යතුමත්, අපේ විදුලි බල අමාත්‍යාංශය, අපේ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමත් මමත් දැන් මේ ඒ සාකච්ඡාවෙන් පසුව තමයි මේ පාර්ලිමේන්තුවට එකතු වෙන්නේ. එතන විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ ඔවුන්ට සහාය දක්වන මේ පාර්ශ්ව කරුවන් හදපු සංඛ්‍යා ලේකන ඇතුලේ ඔවුන් අපිට දැන් දැනුවත් කරා හෙට ඒ යෝජනාව ලබා දෙනවා මහජන උපදෙස් කොමිසමට. අපි ඔක්තෝබර් මාසේ මේ රටේ ජනතාවට ගෘහස්ථ කාණ්ඩ සහ ආගමික සිද්ධස්ථානවල 18%කින් විදුලි බිල වැඩි කරා. අපි කර්මාන්ත සහ හෝටල් වෙනුවෙන් සංචාරක කර්මාන්ත වෙනුවෙන් තිබුණු ඒ කාණ්ඩ ඇතුලේ 12%කින් අපි ඔක්තෝබර් මාසේ බිල වැඩි කිරීමක් කරා. අපේ තියෙන රජයේ ආයතන සහ අපි කියලා ජීපී කියලා ජෙනරල් පර්පස් කියලා තියෙන ඒ කාණ්ඩ ඇතුලේ 24%කින් අපි ඔක්තෝබර් මාසේ මිල වැඩි කිරීමක් කරා. එනිසා විදුලි බල මණ්ඩලය මට අද සවස අපිට කියපු සංඛ්‍යා ලේකනවල කිව්වේ අවම වශයෙන් හෙට ලබා දෙන සංශෝධන ඇතුලේ සම්පූර්ණයෙන්ම ඔක්තෝබර් මාසේ වැඩි කරපු මිල අපි සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපි කටයුතු කරනවා කියන එක. ඒ කියන්නේ ගෘහස්ථ කාණ්ඩෙත් අපේ ආගමික සිද්ධාස්ථානවල ඔක්තෝබර් මාසේ වැඩි කරපු 18%ම අපි අයින් කරන්න අවම වශයෙන්. කර්මාන්ත ශාලා සහ හෝටල් වලට වැඩි කරපු 12% අවම වශයෙන් අඩු කරන්න. ඒ වගේම ජීපී කාණ්ඩය කියන්නේ අපේ තියෙන ජෙනරල් පර්පස් සහ පොදු කාර්යයන් සහ රජයේ ගොඩනැගිලි වලට තියෙන 24% අවම වශයෙන් ඒ 24% අඩු කරන්න. ඊටත් වැඩිය පුළුවන් නම් ඒ යෝජනාව හෙට හදලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය හැම අවස්ථාවෙම අතිගරු ජනාධිපතිතුමා අපිට හැමදෙස්සම උපදෙස් දෙන්නේ ලබා දෙන්න පුළුවන් සහනේ ඒ අවස්ථාවෙම ලබා දෙන්න කියලා. අපිට චෝදනා තියෙනවා මිල සූත්‍ර ගෙනාවා. මිල සූත්‍රෙන් යන්නේ කොහොමද කියන එක. මිල සූත්‍රයේ විනිවිදභාවය වෙනුවෙන් අපි හැම මාසෙම මේක පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඉන්ධන මිලදී ගන්න ආකාරය හැම මාසෙම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. කවදාකවත් ඉතිහාසෙම සිද්ධ වෙලා තිබුණේ නැහැ. 2022 23 අවුරුද්දේ ඉන්ධන මිලදී ගත්තේ කොහොමද? ඉන්දියානු ණය ක්‍රමයටද අපි කොහොමද
මිලදී ගත්තේ? විනාඩිය කාලයක් තියෙනවා.
මේ සියල්ල අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, මේ රට නැවත වතාවක් ස්ථාවර වෙමින් අපි බලාපොරොත්තු වෙන තැනට යනවා කියන එක යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමත් දන්නවා. එතුමාටත් ඒක දැනෙනවා. හැබැයි ඒක පිළිගන්න කැමති නැහැ. හොඳ දේශපාලන වශයෙන් එහෙම පිළිගත්තොත් එහෙම ඒක අවාසියක් වෙනවා. ඒකට අපිට කිසි දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි පිළිගන්න ඕන අපේ රටේ මේ බහුගිය කාලේ සිදු කරපු යම් යම් ක්‍රියාවලියන් තුලින් ඒ ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා කියන එක. ඒ ස්ථාවර වීමේදී අපිට නමුත් ප්‍රතිපත්තියක් යන්න වෙනවා. අපිට රාජ්‍ය ව්‍යාපාර හැටියටම සමහර ඒවා අපිට කරගෙන යන්න බෑ. අපිට පෞද්ගලික ආයෝජන අවශ්‍යයි. රාජ්‍ය පෞද්ගලික ආයෝජනයක් අවශ්‍යයි අපේ රටේ ඉදිරි ගමන් මාර්ගයන් දැන් විදුලි බල පනත සංශෝධනය කරන්න යෝජනාව ඉදිරිපත් කර අපි දෙසැම්බර් මාසේ දෙසැම්බර් මාසෙ අපි ගැසට් කරා. හැබැයි ඒ ගැසට් කරාට පස්සේ අපිට බොහෝ පාර්ශවක සමහර තැන්වල ඔවුන්ට වෙනත් දහසක් තියෙනවා, විකල්ප යෝජනාවක් තියෙනවා, විකල්ප දහසක් තියෙනවා කියලා. අපි ඒකට සති 3ක් කල් දුන්නා. මේ පාර්ලිමේන්තු නියෝජනය කරන හැම පක්ෂ නායකයෙක්ටම අපි ලියුමක් යවුවා ඔවුන්ගේ පක්ෂයේ මතය හරි ඔවුන්ගේ අදහස් හරි දෙන්න කියලා.
හැබැයි අවසන් කරන්න
විනාඩි දෙකක් දෙන කරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ යෝජනාව යවුවමත් ඒකට අපිට විකල්ප යෝජනා දෙන්න කියලා. අපිට විකල්ප යෝජනා යව්වේ මන්ත්‍රීවරු 3 දෙනයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි, විමල් වීරවංශ හිටපු ඇමතිතුමයි, චරිත හේරත් මන්ත්‍රීතුමයි. ඒ 3 දෙනා විතරයි අපිට එවලා තිබුණේ එහෙම විකල්ප යෝජනා. විකල්ප යෝජනා මොනවද කියන එක අපේ පනත සම්බන්ධයි. එනිසා ඒ පනතට ආපු යෝජනා වෘත්තීය සමිති, අපේ තියෙන පාර්ශවකරුවන්, සංවර්ධන නියෝජිත ආයතන, ඒ ඔක්කොම සැලකිල්ලට අරගෙන අපි ඒ සංශෝධන දැන් නීතිපති කෙටුම්පත් කාර්යාලයට දීලා, නීතිපති කෙටුම්පත් කාර්යාලයෙන් දැන් ඒක නීතිපති දෙපාර්තමේන්තුවට දීලා තියෙනවා ඔවුන්ගේ සහතිකේ ලබා ගන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ලබන මාසෙ වෙන්න ඉස්සෙල්ලා, මාර්තු මාසෙ වෙන්න ඉස්සෙල්ලා, මාර්තු මාසෙ තුල අවසන් කරනවා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පනත ගේනකට විරුද්ධ වෙන්නේ කවුද? දැන් මේ පාර්ලිමේන්තු ඉන්න සියලු දෙනා කියන්නේ වියදම් අඩු කරන්න, වියදම් අඩු කරන්න කියලානේ. අලුත් සිස්ටම් එකක් හදන්න කියලානේ. හැබැයි සිස්ටම් හදනකොට මේ පාර්ලිමේන්තු ඉන්න පිරිසත් විරුද්ධයි. පාර්ලිමේන්තු ඇතුලේ බොහෝ දෙනෙක් විරුද්ධයි. ඇයි? ඔවුන්ගේ දේශපාලන වශයෙන් ඔවුන්ට සහාය දක්වන වෘත්තීය සමිති ඉන්නේ වෙනත් මතයක. දැන් ඔබ එකඟ වෙනවද ඕනම ආයතනයක ණය ලබා දෙනවා, බැංකුවෙන් ණයක් අරගෙන ණය ලබා දෙනවා 104.2%ට? හැබැයි දැන් බැංකු පොලිය 116යි, ගිය අවුරුද්දේ 126යි. ඉතුරු කොටස ඒ ආයතනෙන් ගෙවුවොත් මේ ආයතනේ කොහෙන්ද ඒක හොයාගන්න ඕන? මේ රටේ ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලින් හරි එකතු කරන ගාස්තු වලින්
අවසන් කරන්න.
ඒ නිසා මේ ක්‍රමවේදය වෙනස් වෙන ඕන. මේක විදුලි බල මණ්ඩලෙ විතරක් නෙමෙයි. මයික් මූලාසන මන්ත්‍රී.
ඔව් අනුරම්තු. අතරම ලංකාවේ පෞද්ගලික අංශයට රජයේ ආයතනයක් දුන්නාම අපි දන්නවා හෝ හවුල් සමාගමක් හැදුවත් විශේෂයෙන් මිල නියාමනය වීමේදී රජයේ සම්බන්ධතාවය අවම වෙනවා. ඒකට අපිට තියෙන එකයි මේ පෞද්ගලික අංශයට බය. ඉතින් ඒ අපි ඒ ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ ඕනම රජයේ ආයතනයක් තමුන්නාංශලගේ වැඩපිළිවෙල මොකද්ද? පාරිභෝගිකයට සාධාරණ මිලක් ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙල. උදාහරණයක් අපි ෂෙල් සමාගම හදපු වෙලාව අපිට තියක් තමයි දිගටම මිල වැඩි කරගෙන ගියා. පස්සේ ආණ්ඩුවට මැදිහත් වෙන්න වුණා. ඉතින් මේ වාගේ රජය පෞද්ගලිකාංශයට දෙන එක නරකයි කියලා මමත් කියන්නේ නැහැ. නමුත් රජයේ කොයි ආකාරයටද හදන්නේ පාරිභෝගිකය ආරක්ෂා කරන වැඩපිළිවෙල? දැන් ඔය
අන්තිමේ
ඒ නියාමන අයිතිකාරයත් කොම්පැනි කාර්යාලය ළඟට යනවා. ඔකයි වෙන්නේ.
ඔව් එමෙතුමා, මේ ඔබතුමාට තව විනාඩි 5ක කාලයක් ලබා දීලා තියෙනවා ආණ්ඩුපක්ෂ මේ කාර්යාලයෙන් කන කැමතුමාගේ.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අපි අනුර ප්‍රියදර්ශන ආප මැතිතුමා අහපු ප්‍රශ්නෙට පිළිතුර දැන් අපේ විදුලි බල ක්ෂේත්‍රයේ අපේ මහජන උපයෝගිතාව කොමිසම තමයි ඉන්නේ අපේ විශේෂයෙන්ම අපේ නියාමන ආයතන හැටියට. අපි යෝජනා කරලා තියෙනවා මේ පනත ඇතුලේ ඒ නියාමන ආයතනයේ තව දුරටත් විදුලි බල ක්ෂේත්‍රයේ නියාමන ආයතනය හැටියට පවත්වාගෙන යා යුතුයි සහ ඔවුන්ව තව ශක්තිමත් කළ යුතුයි කියලා. මොකද නියාමන ආයතනයත් වගකීමක් තියෙන්න ඕන රජයට සහ රටට නිවැරදි ආකාරයට කටයුතු කරන්න. පහුගිය කාලේ නියාමනයක් සිදු නොවෙච්ච හින්දා තමයි අවුරුදු 9ක් තිස්සේ අපේ විදුලි බිල සංශෝධනය කරන්නේ නැතුව විදුලි බල මණ්ඩලය පවා අර්බුදයට ලක් වුණේ. මහා භාණ්ඩාගාරය ඒකට අපිට ගෙවන්න සිද්ධ වුණේ. එනිසා විදුලි බල ක්ෂේත්‍රයේ තවදුරටත් අපි ශක්තිමත් ආයතනයක් හැටියට මේ මහජන උපිතා කොමිසම පවත්වාගෙන යනවා. අතරම අපි යෝජනා කරලා තියෙනවා ගරු ඇමතිතුමනි, බල ශක්ති ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම අපේ ඉන්ධන සම්බන්ධයෙන්, අපේ තියෙන ලුබ්‍රිකන් සම්බන්ධ, ලිහිසි තෙල් සම්බන්ධයෙන්, අපේ තියෙන ඉදිරියට එන LNG සම්බන්ධයෙන්, ඒ වගේම තියෙන LPG සම්බන්ධයෙන් මේ හතර සම්බන්ධයෙන් නියාමනය කිරීම සඳහා බල ශක්ති නියාමන ආයතනයක් අලුතෙන් පිහිටවන. ඒ ආයතනයට අපි වගකීමක් හැටියට දෙනවා මේ තියෙන දේවල් කරන්න. දැනට ගරු ඇමතිතුමනි, අපි දැන් කරලා තියෙන්නේ මිල සූත්‍රයක් ලබා දීලා තියෙනවා. ඒ මිල සූත්‍රය අපි ලබා දීලා තියෙනවා උපරිම ඔවුන්ට ලබා ගන්න පුළුවන් ලාභාංශ කොටස. ඒක 104කින් එහාට අපි යන්න දීලා නැහැ. ඒ මිල සූත්‍රය තුළ තියෙන 104න් එහාට සමහරලාට අලාභ ලැබෙන තැන් තියෙනවා සමහර ආයතන වලට. නමුත් අපි කියලා තියෙන 104යි උපරිම. ඒ අනුව තමයි මේ වන විට මේ මිල කටු සිදුවෙන්නේ. නමුත් ඒක අමාත්‍යාංශයට කරන්න බෑ. ඒක කණිත්තල නීතිගත සංස්කාර කරන්නත් බෑ. ඒක නියාමන ආයතනයක් හැටියට ඉදිරියේදී කළගෙන යා යුතුයි. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, දුමින්ද
ඔව් දුමින්ද එතුමා
මම තව ඔබතුමා කිව්ව කාරණේ ඇත්ත දැන් විදුලි බිල අඩු කරන වැඩේ ආණ්ඩුවකට විතරක් කරන්න බෑ අපි හැමදාම ඒ පැත්තේ ඉඳන් යෝජනාවක් ගේනකොට මේ පැත්ත විරුද්ධ වෙනවා ඒ ආණ්ඩුවට විදුලි බිල අඩු කරන්න කියලා විපක්ෂයෙන් කෑ ගැහුවට මේ විදුලි බිල වැඩි වෙන්න සහ ප්ලාන් නොවෙන්න එකම හේතුව තමයි අපේ මේ පක්ෂ අතර තියෙන නොගැලපීම සහ විරුද්ධ වීම ඒක ඉතාමත් හොඳ ඉතිහාසය බැලුවාම අපිත් විරුද්ධලා තියෙනවා මේ අයත් විරුද්ධලා තියෙනවා මේක තමයි ප්‍රශ්නේ ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා ඔබතුමාලා මේ කරන්න හදන කාරණාව පිළිබඳව සමාජය දැනුවත් කරන්න විදුලි පාරිභෝගිකය දැනුවත් කරන්න එහෙම නැත්නම් මේක මේ දේශපාලන පක්ෂවලට හෝ කණ්ඩායම් වලට යූනියන් වලට මේ අයිතිය ගන්න දෙන්න එපා මේක සමාජයේ ප්‍රශ්නයක් බවට පත් කරන්න මේකට මේ වෙලාවත් විසඳුමක් හෙව්වේ නැත්නම් එහෙම අපි තවත් කරන්න වැරද්දක් ඒ නිසා ඔබතුමා කරන වැඩේට අපි ආශිර්වාද කරන ගමන් මේක සමාජයේ ප්‍රශ්නයක් බවට පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා
ඔබ සුදී ගරු එමතුමනි අතර මම ස්තුතිවන්ත වෙනවා දුමින්ද දිසානායක අපේ හිටපු එමතුමාට එතුමා විශාල උත්සාහයක් ගත්තා විදුලි බල අමාත්‍යංශේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ පුනර්ජනීය බලය ගේන වැඩපිළිවෙල ශක්තිමත් කරන්න. හැබැයි අවාසනාවට එතුමා 2019 යෝජනාව දානවා 2020 දැන්වීම පළ කරනවා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය අතර තියෙන කඹෑදිල්ල සහ අමාත්‍යංශේ නිලධාරින්ගේ තියෙන මන්දගාමී තත්ත්වෙ හින්දා මේක අවුරුදු 4ක් ප්‍රමාද වෙනවා විදුලි බිල අඩු කරන්න තියෙන ප්‍රධානම කාරණා මොකක්ද විදුලි බිල අඩු කරන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි අඩු වියදම් බලාගාර අලුතෙන් ඇති වෙන්න ඕන අලුතෙන් බලාගාර ඇති වෙන්නේ නැතුව අපිට තියෙන පරණ බලාගාර ටිකම කාර්යක්ෂමතාවයේ අඩු වෙන්න අපි ඉදිරියට කරගෙන යන එකෙන් අපේ වියදම වැඩි වෙන එක කරන්නේ විදුලි බිල අඩු කරන්න තියෙන්නේ අලුතෙන් දැනට තියෙන පවතින බලාගාරට වැඩිය පුනර්ජනීය බල ශක්තියෙන් වෙන්න පුළුවන් වෙනත් විකල්පයක් වෙන්න පුළුවන් අඩු වියදම් බලාගාර ගේන එක අපි අපේ රටේ ඉතිහාසෙ මොකක්ද වෙලා තියෙන්නේ බලාගාරයක් හදන්න එනකොට ඒකට විරෝධතාවයක් එනවා ඒ විරෝධතාවයේ පිටිපස්සේ වෘත්තීය සමිතියක් ඉන්නවා ඒ වෘත්තීය සමිතියේ පිටිපස්සේ දේශපාලන කණ්ඩායමක් ඉන්නවා උමාඔය ගේනකට උමාඔය ඇවිල්ලා කිව්වා හිලක් තියනවා කියලා කිව්වා අවුරුදු 5ක් ප්‍රමාද කරා උමාඔය අපේ රටේ ජනන පද්ධතියට එකතු කරන්න ඒ මෙගවට් 120 අඩුවීමේ ප්‍රතිලාභය මොකක්ද මේ රටට ලැබෙන රුපියල් බිලියන 9ක් හැම අවුරුද්දෙම
විනාඩි 2 කාලයක් තියෙනවා විනාඩි 2ක් තියෙනවා
අපේ ජනන වියදම අඩු කරගන්න තිබිච්ච අවස්ථාවක්. අපි ගල්ලංගුරු බලාගාර හදන්න ඕන කාලේ ගල්ලංගුරු බලාගාර හදන්නේ නැතුව. අපි පුනර්ජනීය බලශක්ති හදන වෙලාවේ අපි කියනවා ගල්ලංගුරු හදන්න කියලා. අපි LNG බලාගාර හදන්න ඕන වෙලාවේ අපි ඒවිල්ලා කියනවා ගල්ලංගුරු හදන්න කියලා. ඒ බරපතල විරෝධය ආවේ අපි 2010 ඉඳලා සාම්පූර් බලාගාරය හදන්නවිල්ලා ඒ 10 ඉඳලා ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. ඒකට ඉඩම් හඳුනාගත්තයි ආයෝජකයේ හිටිය අවසානයේදී ඒ ආයෝජනය ගියා බංග්ලාදේශයට. ඒ බංග්ලාදේශය අද ගත්තොත් එහෙම ඒ ආයෝජන නිසා ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන වල තියෙනවා මේ මෑතකදී ඉදිවෙච්ච ගල්ලංගුරු බලාගාරයෙන් තමයි ඔවුන්ගේ අඩුම වියදමෙන් විදුලිය ජනනය කරලා තියෙන්නේ. ඉතින් අපිට ඒ කාලෙ ඉන්න ඕන. නමුත් අපි දැන් දන්නවා දැන් අපිට ගල්ලංගුරු බලාගාරය යන්න බෑ. දැන් අපි යන්න ඕන පුනර්ජනනයට. මේ පුනර්ජනනීය බල ශක්තියනොත් ගේනකට සුලම් බලාගාර ගේනකට අපිට ගේනකට සූර්ය පැනල බලාගාර ගේනකට බැටරි පද්ධති ගේනකට යන්න පුළුවන් ගරු මැතුමා එමතුමා යන්න පුළුවන් රජයේ උනන්දුවක් තියෙනවා රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන තියෙනවා හැබැයි අවාසනාවට මේ සියලුම අධ්‍යන කටයුතු කරන්නේ ඇගයීම් කටයුතු කරන්න නිලධාරී කණ්ඩායම් විදුලි බල මණ්ඩලයේ අධිකාරියා ගරු එමතුමනි ගල්ලංගුරු බලාගාර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් කරන් තියෙනවා තවදුරටත් අපි ගල්ලංගුරු බලාගාර ඉදි කරන්නේ නැහැ කියලා ඒ සඳහා අපි දීලා තියෙනවා සහතිකයක් ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම ගල්ලංගුරු බලාගාර වලට දැන් මූල්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ ලෝකේ කොහෙවත් ෆයිනෑන්සින් ලැබෙන්නේ නැහැ තර්මල් පවර් ප්ලාන්ට්ස් වලට
එමතුවා අවසන් කරන කාලය අවසන්
ඔයිල් බේස් පවර් ප්ලාන්ට් වලට හම්බෙන්නෙත් නැහැ අපිට ගල්ලංගුරු වලට දැන් හම්බෙන්නෙත් නැහැ අපිට අපේ පහසුකම් ලැබෙනවා පුනර්ජනීය බලේ ඒ තියෙන අවස්ථාවේ ප්‍රයෝජනේ ගන්න ඕනේ මේ වැරදි මතයක් හදනවා අපි සූර්ය බලය ගන්න හදන්නේ සුලම් බලය ගන්න හදන්නේ රුපියල් 50කට 52කට කියලා අපි දැන් ටෙන්ඩර් කරා පහුගියම අවුරුද්දේ ටෙන්ඩර් කරනකටත් ආවේ මේ දේශීය සමාගම් ආයේ රුපියල් 42කට 44කට මේ තියෙන අපේ තියෙන මේ රටේ තිබුණු තත්ත්වෙ නිසා දැන් ඒක දැන් අඩුවෙමින් පවතින රුපියල් 25කට රුපියල් 28කට එසා ඒක අපි ප්‍රතිලාභය ගත යුතුයි කියන එක තමයි ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අපි යෝජනා
කරන්නේ ඔව් ජෝන්
ඒ ගල්ලංගුරු බඩාගාර හදන හැදිය යුතු කාලෙදී ගල්ලංගුරු බඩාගාර අපි හැදුවේ නැහැ ගල්ලංගුරු බඩාගාර හැදීමේ අවස්ථාව වහම යම් යම් අය විරුද්ධ වුණා ඒ විරුද්ධත්වයට අපි ඔළුව නමලා නැවැත්තුවා එවගේ තත්ත්වයක්
පොවුනේ කාලය
ගල්ලංගුරු බලාගාරයක් අපිට නිකන් කතාවෙන් විතර අපිට බලාගාර තිබුණා නමුත් මම
ඔබතුමාගේ අදහස පැහැදිලි මේ අපිට කාලයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිසා ගරු එමතුමාගේ වෙලාව අවසන්
මම එක විනාඩියක් ගන්න මම අද අද මේ රට කෑවයි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා. හැම කෙනෙක්ම නැගිටලා කියන්නේ මොකද්ද? රට කාපු අයගෙන් එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ. මම කියන්න ඕන මම විදුලි බල ඇමතිවරයා වශයෙන් පත් වෙලා සති දෙකක් කනකොට ඊතුව මාව කැඳෙව්වා. කැඳවලා කිව්වා අපි විශාල විදුලි බල අර්බුදයකට අනාගතයේදී මුහුණ දෙනවා. ඒ නිසා නොරොච්චොලි විදුලි බලාගාරය හදන්න ඕනේ. ගල්ලංගුරු බලාගාරය හදන්න ඕනේ. ඒකද මොන විදියෙන් හරි ඒකට පියවර ගන්න කියලා. ඒ අනුව තමයි අපි කටයුතු කළේ. අද නොරොච්චියේ බලාගාරය හැදුවේ නැත්නම් අද රටේ තත්ත්වය මොකද්ද? අන්න ඒ නිසා රටේ අවශ්‍යතාවය අනුව අපි තීන්දුව ගන්න
ඕනේ. ඇමතිතුමා ඔබතුමාට විනාඩි 10ක අමතර කාලයක් රෝහණ සාරංග මැතිතුමා දීලා
දෙනවා. බොහොම ස්තුතියි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. අපේ හිටපු අමාත්‍යතුමා ජෝන් සෙනවත් මැතිතුමා කිව්ව ආකාරයට අපි ඒ එදා දවසේ එදා තිබුණු ආණ්ඩු ඒ රජයන් තීන්දුව తీරන ගත්තා අපේ බලාගාර ඉදි කරා. ඒ බලාගාර නිසාම තමයි අපි ඇත්තටම 2019 වෙනකන් ඒ தත්ත්වය පවත්වාගෙන ගියේ. ඇත්තටම 2020 21 22 කියන අවුරුදු තුනේ අපිට අවශ්‍ය විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණේ කොවිඩ් වසංගතය හින්දා. කොවිඩ් වසංගතය හින්දා අපිට තිබුණු ඉල්ලුම අඩු වුණා. නැත්තම් අපිට මේ විදුලි අර්බුදය එන්නේ 2019 අවුරුද්දේ. 2019 එන්න තිබුණු අර්බුදය තමයි 2022 උග්‍ර වෙලා අපිට ලැබුණේ. හැබැයි ඒ වෙලාවෙත් තීන්දුව తీරන ගත්ත මොන් දන්නවද දුමින්ද දිසානායක හිටපු ඇමතිතුමත් ඒ වෙලාවේ සියමලාණ්ඩු අපේ තිබුණු ඉඩම විශේෂම සුනිත්‍ය බලශක්ති අධිකාරී අවුරුදු ගානක් තිස්සේ නිදහස් කරගෙන තිබුණු ඉඩමට ආයෝජකයෝ 26 දෙනෙක් කැඳෙව්වා. ඒ ආයෝජකයෝගෙන් යෝජනා ගත්තා. හැබැයි විදුලි බල මණ්ඩල ඉඩ දුන්නේ නැහැ ඒක කරගෙන යන්න. ඊට පස්සේ මම ඇමතිවරයා බවට පත් වුණාට පස්සේ ඕන් කෝ නැහැ මේක අලුතෙන් ටෙන්ඩර් කැඳවන්න කියලා. සමන් මේක යන්නේ නැති හින්දා කිව්වා හරි එහෙනම් ටෙන්ඩර් කැඳවන්න කියලා. ටෙන්ඩර් කැඳවීම කරේ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි 2022 ජූලි මාසේ. ආයෝජකයෝ 26 දෙනෙක් ආවා 2019 එකට. හැබැයි 22 ජූලි මාසයේ ටෙන්ඩර් කැඳවුම දෙන්නයි ආවේ. දෙන්නයි ආවේ. 26 දෙනා දෙන්න වුණා. හැබැයි 2022 ජූලි මාසයේ ටෙන්ඩර් කැඳවපු එක අපි ගිවිසුම් ගත වුණේ 2024 පෙබරවාරි මාසේ. 2024 පෙබරවාරි මාසේ වෙනකන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඇගයීම් කටයුතු කරලා මිල සංශෝධන ගැන කතා කරලා මේ අවුරුදු දෙකක් ගියා අපිට මේ තියෙන ඉඩමට ටෙන්ඩර් කැඳවීම කරලා ගන්න. මේ ප්‍රමාදයන් මේ අවුරුදු දෙකක ප්‍රමාදය. සමහරට මේක 2019 අර දුමින්ද දිසානායක ඇමතිතුමා කැඳවපු කාලේ ආවනම් අපිට සමහර රුපියල් 15 විතර ගන්න තිබුණා අපිට විදුලි ඒකකයක්. අපිට දැන් ගන්න උනේ රුපියල් 25කට. රුපියල් 15කට ගන්න තිබිච්ච එක ප්‍රමාද නිසා රුපියල් 25 වුණා. ඒ ප්‍රමාදයේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. ඒ නිසා මේක මොන ආණ්ඩුව තිබුණත් අපි තේරුම් ගන්න ඕන අපිට අලුතෙන් බලාගාර ඉදි කරන්නේ නැතුව අලුතෙන් ආයෝජකව ඉදිරි ගන්නේ නැතුව මේ වැඩපිළිවෙල අපිට යන්න බෑ කියලා. අපිට ආයෝජන යෝජනා 535ක් කියලා තිබුණා 2019.
තරම ඔබතුමා ওই කාරණා ටික සමාජයේ දැනුවත් කරන්න ඕනේ. මොකද දැන් දැනටත් විදුලි බිල වැඩි කියලා වැඩි කරනකොට ඔබතුමාලා තමයි බැනුම් අහන්නේ. හැබැයි ඒ කාලවලදී මේ තීන්දුව ටික නොගත්තේ කවුරු නිසාද? ආණ්ඩු නිසා නෙමෙයි. ඇමතුරු නිසා නෙමෙයි. සමහරලා නිලධාරීන් එහෙම නැත්නම් වෘත්තීය සමಿತಿ එහෙම නැත්නම් පක්ෂ. සමහරවිට මේ කාරණා ටික අමුවටම සමාජයට කියන්න ඕනකම තියෙනවා. එහෙම නැත්නම් නිර්පරාදිතම ඔබතුමා බැනුම් අහන්නේ. ආණ්ඩු බැනුම් අහන්නේ නිර්පරාදේ. ඒ නිසා තමයි මගේ මේ සියලු කාරණා ටික මුල ඉඳන් අගටම එළියට දාන්න. කක්වත් හංගන්න එපා.
ඔව් එමුතුමා.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි දැන් මේ කටයුත්ත කරමින් ඉන්නවා. එදා ජනාධිපතිතුමත් ඇවිල්ලා කිව්වේ මේකේ එතුමාගේ කතාවේදී පහුගිය මාසේ මේ ව්‍යාපෘති කරගෙන යනකට තියෙන අපිට අභියෝග. ඒ අභියෝග තියෙන ඇත්තම රජයේ පාර්ශවයෙන් ගන්න ප්‍රතිපත්ති දින්දුවල නෙමෙයි. ඉන්න හැම රජයක්ම ඉන්න හැම ඇමතිවරයෙක්ම උත්සාහ කරලා තියෙනවා මේව ඉදිරියට ගෙන යන්න. හැබැයි ඇමතිවරුන්ට මේ වැගයීම් කරන්න බෑ. මේ යෝජනා පිළිබඳව තීන්දුව తీරන ගන්න කණ්ඩායම්පත් වෙනවා. ඒ කණ්ඩායම් වල තියෙන උදාසීන භාවය මේවා සම්බන්ධයෙන් තියෙන ගන්න ඔවුන්ගේ තියෙන නිගමනයන් ඒ නිසාම තමයි සමහර ලාවට දැන් අපිට චෝදනාවක් එල්ලෙන අනිත් පැත්තෙන් මෙන්න මේ හදිසි මිලදී ගැනීම ගන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ කියලා. හදිසි මිලදී ගැනීම කියලත් අපිට සමහර ලාවට සමාජයේ වැරදි මතයක් හදලා තියෙනවා. දැන් අපේ තියෙන බලාගාර ගත්තම අපේ තියෙන කැලණිතිස්ස GT7 බලාගාරය අපේ තියෙන සුජිත් බලාගාරය අපේ තියෙන සමහර ඩීසල් බලාගාර ගත්තොත් එහෙම දැනුත් ඒකකයකට වැය වෙනවා රුපියල් 100කට වැඩිය. ඒකකට වැය වෙනවා. හැබැයි එළිය තියෙන පෞද්ගලික බලාගාර රුපියල් 50ට 55ට ගන්න පුළුවන්. ඒතර ඒක හදිසි මිලදී ගැනීමක්. නෑ අපි විකල්ප මිලදී ගැනීමක්. අපි 100කින් දුවනවද ඒකකයක් අපේ තියෙන හින්දා නැත්නම් අපි පෞද්ගලිකව හරගෙන හරි රුපියල් 50ට කරනවද? එහෙම ප්‍රතිලාභයක් අපි ජනතාවට දෙනවද? ඒ ප්‍රතිපත්ති තීන්දුව අපි අරගෙන අපි ලබා දීලා තියෙනවා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම විශ්වාස කරනවා මේ රටේ විදුලි බිල අඩු කරන්න ඉන්දුනිල් මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඇත්තටම ක්‍රියාත්මක කරන්න නම් ඔබතුමාලා කරන්න ඕන විදුලි බල පනත පාර්ලිමේන්තුවට ඒ සඳහා සහයෝගය ලබා දෙන එක. ඒ සහයෝගය ලබා දීලා ඒ ක්‍රමවේදයට මේ රටේ ඉදිරියට ගෙන යන අවශ්‍ය සහය දෙන එක. එහෙම නැත්නම් වෘත්තීය සමිති කියන නිසා වෘත්තීය සමිති වල නායකයොන්ට සමහරවිට ප්‍රශ්නයක් තියෙනවා මේ විදුලි බල පනත ගෙනාවට පස්සේ මොකද මේක සමහර දේවල් පේන්න ගන්නවා එළියට මේ ඇතුලේ සිදුවෙච්ච දේවල්. දැන් මම පහුගිය දවස්වල ඒක එළියට දැම්මම මට වෘත්තීය සමිති වලනුයි සේවකයන්ගෙන් චෝදනා එල්ල වුණා ඇයි මේවා එළියට දාන්නේ කියලා. ඒක ඔබ හිතලා බලන්න. රුපියල් බිලියන 12ක් බැංකු වලින් අරගෙන තියෙනවා මුදල් අරගෙන තියෙනවා ඉන්න සේවකයන්ට ණය දෙන්න. ණය දෙන එක දීමනා දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි දීලා තියෙන කීයටද? 4.2ට රුපියල් බිලියන 12. එතන ඒ 4.2ට දෙනකට ඉතුරු කොටස ගෙවන්න ඕන විදුලි බල මණ්ඩලේ. විදුලි බල මණ්ඩලේ කියන්නේ කවුද? එක්ක මහා භාණ්ඩාගාරය දෙන්න ඕන එක්ක ජනතාව එකතු වෙන විදුලි බිලෙන් දෙන්න ඕන. එතන 4.2ක් ගෙවනකට පහුගිය අවුරුදු දෙකේ 29ට පොලිය ගියාම 24ක් ගෙවලා තියෙන්නේ විදුලි බල මණ්ඩලය. 2022 විතරක් රුපියල් බිලියන 2ක් පොලිය හැටියට රුපියල් බිලියන 2කට ආසන මුදලක් 2023ත් ගෙවලා තියෙනවා. දැන් සමහරු කියනවා මේවා අපේ මේ පාරිතෝෂ දීමන අපේ මේ ග්‍රැටුවිටි එකේ අපේ EPF එකේ තියෙන සල්ලි කියලා. නෑ EPF එකේ සල්ලි වලින් වෙනම දීලා තියෙනවා හවුසින් ලෝන් එක. මේ හවුසින් ලෝන් නෙමෙයි. වාහන ගන්න කියලා වෙනම ලෝන් එකක් තියෙනවා. තව තියෙනවා ඉගෙන ගන්න කියලා තව වෙනම ලෝන් එකක් තියෙනවා. ලෝන් එකට තවතර තම ලෝන් එකක් තියෙනවා. දැන් ඊයේ අපි ඇවිල්ලා විදුලි බල මණ්ඩලයේ සංවර්ධන නියෝජිත ආයතනත් එක්ක සාකච්ඡාව තිබුණාම ඔවුන් අපිට පොඩි දුන්න විග්‍රහයක් කරලා දැනට විදුලි බල මණ්ඩලයේ ගෙවන allowances ගැන. allowances ಜಾති 30කට ආසන සංඛ්‍යාවක් කියනවා. ඒ 30කට ආසන සංඛ්‍යාවෙන් 2008 වෙනකොට අරගෙන තියෙන allowances 16ක් ගෙවන්න විතරයි අනුමැතිය ගන්න තියෙන කැබිනට් මණ්ඩලෙ. ඉතුරු සියල්ලම ගෙවලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේවත් මහා භාණ්ඩාගාරයේවත් අනුමැතිය නැතුව. අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දුවක් එක්ක. ඒක වළංගුද? ඒක නීත්‍යානුකූලද? කෝප් කමිටුවේ ප්‍රශ්න කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්න කරාට ඒක එතනින් එහාට සමාජගත වෙලා නැහැ. එතනින් එහාට එක ගිහිල්ලා නැහැ. දැන් සමහරලාට තියෙනවා එකම දේ විග්‍රහ කළ නැහැ මොකද්ද දීමනාව කියලා. එකම කාරණාව වෙනුවෙන් දීමනා දෙක තුනක් හම්බ වෙනවා. මම විශ්වාස කරනවා ගරු මුලාසේ මන්ත්‍රීතුමනි අපේ රටේ මේ allowances වලින් නෙවෙයි. අපි salary structure එක වැඩි කරලා දෙන්න ඕන. දක්ෂ ඉංජිනේරුව තියාගන්න නම්, දක්ෂ නිලධාරි තියාගන්න නම්, ඒ ඔවුන්ගේ තියෙන නිපුණත්වයට ඔවුන්ගේ තියෙන ඒ දක්ෂතාවයට සුදුසු වැටුපක් ගෙවන්න ඕන.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
මේ වැටුප නෙවෙයි අපි ඉල්ලලා තියෙන්නේ. වැටුපට වැඩිය දෙගුණයක් අපි ගෙවනවා allowances වලින්. allowances ප්‍රමාණය අඩු කරලා අපි වැටුප් structure එකක් අපි හදලා ඒ අනුව වැඩ කටයුතු කරගෙන ගියොත් මම හිතනවා අපේ රටේ මීට වැඩිය මේ ක්ෂේත්‍රවල අපිට දියුණුවක් ලබා ගන්න පුළුවන්. මේ තියෙන ක්‍රමයට අලුතෙන් කවුරුවත් එන්නෙත් නැහැ විදුලි බල මණ්ඩලයට. ඇයි විදුලි බල මණ්ඩලයට ඇවිල්ලා තමන්ගේ උසස් වීමක් ලබා ගන්න නැත්නම් එහි ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒකේ අවුරුදු ගාණක්ම සේවය කරන්න ඕනේ එතනට යන්න. හැබැයි මේක බොහෝ දෙනෙක්ට මේකේ කාලයක් තිස්සේ බොහෝ දෙනෙක්ට මට බොහෝ වෙලාවට අවබෝධ වෙන්නේ රාජ්‍ය සම්පත් නෙවෙයි. මේ රාජ්‍ය සම්පත් කියන එක නෙවෙයි. මේක ටික දෙනෙක්ට සම්පතක් වෙලා තියෙනවා. ඉතාමත්ම ටික දෙනෙක්ට. මේක මේ පහළ මට්ටමේ ඉන්න සේවකයන්ටත් නෙවෙයි. වෘත්තීය සමිති නායකයන් කීප දෙනෙක්ටත් ඉහළ මට්ටමේ ඉන්න කීප දෙනෙක්ටත් මේක සම්පතක් වෙලා තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ. විදුලි බල මණ්ඩලයත් එහෙමයි කණිත්තල නීතිගත සංස්ථාවත් එහෙමයි. මේ සමහර රාජ්‍ය ආයතන එවැනි ආකාරයට කටයුතු කරලා තියෙනවා. ඔබ හිතන්න පහුගිය කාලවල අපි විදුලි බිලත් සංශෝධනය කරන්නේ නැතුව අවුරුදු 9ක් තිස්සේ අපේ ජනන පද්ධතියට අලුත් බලාගාරත් එකතු කරන්නේ නැතුව අපි කොහොමද අපේ වියදම් කළමනාකරණය කරගන්නේ? ඒ වියදම අනිත් පැත්තෙන් කළමනාකරණය වෙලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ ලබා දීපු මුදල් නිසා. මහා භාණ්ඩාගාරයේ මුදල් දෙන්න වෙලා තියෙන්නේ එක්ක මුදල් අච්චු ගහලා එක්ක බදු වලින් එකතු කරලා එක්ක එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයේ තම ණයක් අරගෙන. ඉතින් මේ ක්‍රමයේ හින්දා තමයි විදුලි බිල කියන එකත් අපේ භාණ්ඩ මිල කියන එකත් මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අවසාන වශයෙන් ගරු මුලාසේන මන්ත්‍රීතුමනි අපි ස්තුතිවන්ත වෙනවා අපේ මේ වැඩපිළිවෙලට සහාය දක්වමින් බොහෝ අවස්ථාවලදී අපිට බොහෝ දෙනෙක් ආශිර්වාද කරනවා උදව් උපකාර කරනවා. ඒ වගේම ඒ ලබා දෙන්න පුළුවන් උපරිම සහනය මේ පෙබරවාරි සංශෝධනය තුල ලබා දෙන්න. මම අර කිව්වාගේ ආවම වශයෙන් ඔක්තෝබර් මාසේ වැඩි කරපු සියල්ලම අපි ඉවත් කරන්න එහෙම නැත්නම් තව එහාට යන්න පුළුවන් නම් ඒ සඳහාත් ඒ යෝජනාව ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් මතක් කරමින් විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිහෝගද කිරීමේ වැඩපිළිවෙල අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාස වෙනකොට මේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ඒ විවාදයට ගැනීම අවස්ථාවේදී ඉන්දුලි මන්ත්‍රීතුමත් ඒකට සහය දෙයි කියලා විශ්වාසය ඇතුව එහෙම වුණොත් අපිට අර ජනන වියදම අඩු කරලා අපේ තියෙන අනෙකුත් වියදම් කප්පාදු කරගෙන කළමනාකාරීත්වය නිවැරදිව කරලා අපිට අන්න ඒකෙන් තත්ත්වෙට අපිට යන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි.
තුහතර අවස්ථාවක් මාව සඳහන් කළා. ඒක තමයි මේ මම ඔබතුමාට මතක ඇති 20/23 ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නයක්. තෙල් තොග අතුරුදහන් වීමක් පිළිබඳව කොරෝනා අර්බුද අවස්ථාවේ ඒකම මහා පරිමාණ දත්ත මකා දැමීමක් පිළිබඳව මම ඔබතුමාගෙන් ඇහුවා. එතකොට ඔබතුමාම කිව්වා මට ඊ ආයතනය ගැන මතක නැහැ. ඒකේ සභාපතිවරයා හැටියට මාව පත් කරා නම් හොඳයි මේ වගේ බොරු ගොතලා කියන තත්වයක් තුල කියලා. එතකොට දැන් මේ වෙනකොට ඔප් වෙනවා දත්ත මකා දැමීමක් මහා පරිමාණයෙන් සිද්ධ වෙලා තියෙනවා. එකම ඉන්වොයිස් එකෙන් ඒ හුවමාරු දෙකක් සිද්ධ වෙච්ච අවස්ථා බොහොමයක් තියෙනවා. තෙල් තොග පිට කිරීමේදී අක්‍රමිකතාවයන් සිද්ධ වෙලා තියෙනවා. වාෂ්ප වීම කියන කාරණේදී වැඩි ප්‍රතිශතයකින් වාෂ්ප වීමක් දක්වලා එහෙම තෙල් තොග
ඉන්දුල්වන්තුමා මේ කෙටියෙන් දැන් මොකද වෙලාව ඔබතුමාගේ පැත්තේ
වෙලාවට වෙනවා මහා පරිමාණයෙන් මම හිතන්නේ කෙහෙලිය රඹුකැල්ල ඇමතිවරයාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිද්ධ වුණ අයයි කියන දැවැන්ත වංචාවටත් වඩා වැඩි වංචාවක් දැන් හිරිදරවමින් පවතිනවා.
අවසන් කරන්න මන්තුමා
මම කැමතියි ඔබතුමාගෙන් ඒක දැනගන්නත් ඒකම විදුලි බල මණ්ඩලය මේ වෙනකොට වාර්තා වෙනවා බිලියන් 120ක් ලාභයි විදුලි බල මණ්ඩලය බිලියන් 65ක් ලාභයි කියලා. එතකොට මේක ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මේ තැලිලා පොඩි වෙන මිනිස්සු
හරි මේ විදුලි මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාවක දීර්ඝ කරන්න මේ ඔව් එමෙතුමා
අර මූලාසනේ මන්ත්‍රීතුමනි මම අවසානට එතුමා මතක් කරපු කාරණාව ඔබතුමා පසුගිය වර්ෂයේ අපි මෙහෙයුම් ලාභයක් ලැබලා තියෙනවා 2022ෙත් 21ෙත් විදුලි බල මණ්ඩලයේ සමස්ත වශයෙන් ලැබපු අලාභය රුපියල් බිලියන 300ට වැඩි. එතකොට මේ අලාභය කියලා කියන්නේ මොකද්ද? අපි ගත්ත විදුලියට ගෙවන්න තියෙන මුදල. සැපයුම් කරුවන්ගේ මේ දේශීය වශයෙන් ඉන පුනර්ජනීය බලශක්ති නිපයුම් කරුවන්. දේශීය වශයෙන් ඉන සැපයුම් කරුවන්. එතකොට ඔවුන්ට ගෙවීමටත් මේ අලාභය කොහෙටද යන්න ඕනේ නේද? අලාභය යන්න ඕන මහා භාණ්ඩාගාරයට, ලාභය යන්න ඕන පාරිභෝගිකයට. නෑ, අලාභය වෙලා තියෙන්නේ අපි විදුලිය විකුණපු නිසා. එනිසා ඒ පහුගිය අවුරුද්දේ ලැබිච්ච ලාභෙන් අපි පහුගිය අවුරුද්දේ තිබිච්ච අලාභය යම් කොටසක් අඩු කරගෙන තියෙනවා. විදුලි බල මණ්ඩලයේ වගේම අපි කණිත් තෙල් නිලධාරි සංස්ථාවේ තේක් කරගෙන තියෙනවා. මහා භාණ්ඩාගාරයේ වැඩි කොටසක් අරගෙන තියෙනවා. ඒ තිබුණු අලාභෙන් කොටසක් අරන් තියෙනවා. ඒ වගේම මෙතුමා මතක් කරපු කාරණාව දත්ත සහ අනිකුත් සම්බන්ධයෙන් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම හිතන්නේ එතුමාට අමතක වෙලා තියෙනවා 2022 අගෝස්තු මාසේ පැමිණිල්ල දාන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා හැටියට මම යම් තොරතුරු ලැබිලා තිබුණා අපිට දත්ත මැකීම් සම්බන්ධයෙන් අපේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන්. ඒ නිසා මම පැමිණිල්ලක් දානවා. ඒ පැමිණිල්ලෙන් පස්සේ මාසයකට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට දැනුවත් කරනවා විදුලි අමාත්‍යාංශයට සහ කණිත් තෙල් නිලධාරි සංස්ථාවට ඔවුන්ට තවදුරටත් ඉදිරියට පරීක්ෂණ කරගෙන යන්න වෝහාරික විගණනයක් කළ යුතුයි කියලා. ඒ නිසා වෝහාරික විගණනය කරන්න කියලා. ඒ අනුව වෝහාරි විගණනයක් කිරීම සඳහා 2023 අපි දෙනවා කැඳවනවා ලන්සු කැඳලා ආයතන කීපයක් ඉදිරිපත් වෙනවා KPMG ආයතනයට ලබා දෙනවා. එතන KPMG ආයතනයෙන් කරපු විගණනයෙන් තමයි කියන්නේ. දැන් මේක 2010 තමයි අපේ SAP එක නිර්මාණය වෙන්නේ. එතන SAP එක නිර්මාණය කරපු දවසේ ඉඳලා මේවා සිද්ධ වෙලා තියෙනවා. හැබැයි SAP එකට ඉස්සෙල්ලත් මේක වෙලා තියෙනවා. SAP එකට ඉස්සෙල්ල වෙලා තියෙන්නේ අර ස්වයංක්‍රීයව නෙවෙයි. එතන තියෙන මැනුවල්. එතන ඒව ගැන අපිට හොයන්න පුළුවන් කමක් නැහැ. මොකද SAP එකක් නැති හින්දා. සිස්ටම් එකක්. හැබැයි 2010 ඉඳලා තියෙන කටයුතු දැන් වෝහාරික විගණනෙන් යම් යම් අවස්ථාවලදී දත්ත මකලා දාලා තියෙනවා. සමහර වෙලදී යම් වංචාවන් වෙලා තියෙනවා කියලා අපිට දැවිලා තියෙනවා තොරතුරු ටික. ඒ තොරතුරු ටික අපි දැන් දෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ඔස්සේ ගිහිලා පරීක්ෂණ කරන්න කියලා. ඒ වගේම මිලදී ගැනීම සම්බන්ධිනුත් අපිට තියන්න ඕන සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ලබා දීලා තියෙනවා. ඔබතුමා එකක් නිවැරදි කරගත යුතුයි. අපිට වෝහාරික විගණනේ කොහෙවත් දන්නලා නැහැ ඉන්ධන මිලදී ගැනීමවල අක්‍රමිකතා සිදු වෙලා තියෙනවා කියලා. වෝහාරික විගණනයක් කළ යුතුයි සංස්ථාවේ ඒ පිළිබඳව තත්ත්ව ගන්න. දැන් අපි ලංකා කණිත් තෙල් නිලධාරි සංස්ථාවෙත් විදුලි බල මණ්ඩලෙ දෙකේම වෝහාරික විගණනයක් කරන්න කියලා කිව්වා. ඒ නිසා අපේ පැත්තෙන් නම් අපිට කිසි බයක් නැහැ. මොකද අපි පහුගිය අවුරුදු දෙකේම ගත්තේ නිවැරදි තීන්දුව වෙනුවෙන් ඒ ගන්න ඕන ප්‍රතිපත්ති තීන්දුව ගත්තේ. ඒ නිසා ඒ පරීක්ෂණ කටයුතු වලට මම උපරිම සහයෝගය ලබා දෙනවා. මොකද ඒ වෝහාරික විගණනේ අපි දන්නේ නැහැ. මට තාම කියන්න බෑ මෙන්න මෙයා තමයි දත්ත මැක්කුවේ, මෙයා තමයි ඒකට සම්බන්ධ කියලා. මොකද ඒ පරීක්ෂණ කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. නමුත් මට ලැබිලා තියෙන තොරතුරු සහ වෝහාරික විගණනේ සම්පූර්ණ තොරතුරු ටික අපි ලබා දෙනවා. ඒ ආයතන වලට ඒ කටයුතු කරගෙන යන ඊට පස්සේ ඔබතුමාට තව මොන හරි ඕනනම් ප්‍රශ්න වලට උත්තර අපිට ලබා දෙන්න පුළුවන්.
සෝදී මිලකට ගරු ගජේන්ද්‍ර පොන්නම්බල මැතිතුමා විනාඩි 10ක කාලයක්
තියෙනවා. I thank you honorable presiding member for giving me some time to speak on this debate considering the present situation facing the country. Now as far as the Northeast is concerned, honorable presiding member, you would appreciate that it's a region that has come out of a war situation, a war that lasted for over 30 years. And in those 30 years, there was an economic blockade that completely crippled economic growth in that area. People somewhat survived because it was a closed economy in that war zone, and therefore they somehow managed because the competition was within. But since the end of the war, it's been 15 years and not a single government, whichever party that formed government, has had a comprehensive economic program to first protect the economy of the people of the Northeast and then thereafter to allow it to grow so that it can compete with the rest of the country. It is without having any help or intervention that this economic crisis has also hit the Northeast. Now, if you take the Northeast, honorable presiding member, the economy of the Northeast to a great extent depends on fisheries. Because if you take Sri Lanka's coast, almost well over 60% of the coastline is found in the Northeast because of the geographical nature of the way in which the Northeast is formed. And therefore, naturally, fisheries is a major sector with regards to the economy of the area. Now, whilst this is the case, Honorable Presiding Member, for the 30 years of the war, fishing was banned. In the Northeast, fishing was banned. Only during the peace process, there was some allocation for the fishermen to go a couple of kilometers out into the sea, but more or less it was banned even then. And under these circumstances, at the end of the war, those fisher folk were trying to stand up on their own feet. Finally, they felt that they can get back onto their own feet. And when this scenario was playing out, we all of a sudden had fishermen from India, particularly Tamil Nadu, coming into Sri Lankan fishing waters and fishing. Now, number one, the type of fishing methods that these trawlers were using were banned internationally, and the outcome of those trawler fishing was the destruction of the seabed. So there was a lot of opposition, and once these trawlers come into the waters of the Northeast, they also eventually end up destroying the assets of the local fishermen. And we had been bringing this issue up several times with the Sri Lankan government, but to no avail. To date, honorable presiding member, these fishermen are allowed to come into the Northeast coastal areas and systematically destroy the assets of the local fishermen. And I am saying that they are allowed, they are deliberately allowed, because if the Navy wanted to stop it, they could. I don't know whether you are aware, honorable presiding member, if you go to the Northeast coastal line, you have a naval point every kilometer. Either you have a major camp or you have a naval point. There is an oppressive presence of the Navy. And the Navy is present by illegal means. They have confiscated privately owned property in order to have this physical presence in the northeastern coast. Now you confiscate our own property and you create a presence there, an oppressive presence there, for the purpose of, quote-unquote, securing the sovereignty and territorial integrity of the country. Well, here you have foreign fishermen coming into Sri Lankan waters every day, destroying the assets of the local people, but you sit there watching merry. Surely there is something wrong here. This is a navy that gets at every opportunity boasts that they managed to destroy the LTT and the LTT's naval capacity. Well, here you have a situation where you have strengthened your presence in the Northeast. When the LTT was there, you were not there in this presence. Today you have strengthened your presence in the Northeast. You're getting so many donations from various other navies, various other countries, to strengthen your capacity. And despite that, if these fishermen, foreign fishermen, are allowed to come, it is because they are allowed to come. It is not because of anything else. So this is the reality, Honorable Presiding Member. When, during the war, there was a ban on fishing, then after the war, you are deliberately allowing foreign fishermen to come in and destroy the assets of the local fishermen in the Northeast. It can't be any other reason than to deliberately destroy their existence, their livelihood, so that they leave that land, so that you can grab that land which you already illegally occupy. That has to be the only reason. That is not the only way in which you are trying to destroy them. Now you are allowing sea cucumber farming in the lagoon areas in the north. Sea cucumber farming, Honorable Presiding Member, is an alien mode of, is an alien profession. It is not something that is accustomed by the local fishermen. But it is being done in such a scale that the local fisher folk are even unable to get into the water. Such is the presence, the oppressive presence of these sea cucumber farms. And who is farming, who are getting the licenses to have this farming? It is the minister's goons. People who have nothing to do with fishing. People who have nothing to do with that area.
Honourable Member, you have 2 more minutes.
They are the ones who are entitled to be given these licenses. And in the process of those licenses being granted, again, the fishing infrastructure in that area is being destroyed. So in every way possible, the fisher folk, their livelihoods are being destroyed. Yesterday, there was a protest where they had gone in front of the Indian High Commission, the consulate in Jaffna, and protested. They have a right to protest. But my view is that it is not the Indian consulate that you should protest before. You should go to that minister. He's a member of parliament from Jaffna. You should go to that minister. You should go before the naval command. It is their duties that is not being properly done. If they had done their proper duty, there won't be any problem. And they are having a presence to the detriment of the local people, saying that they are there to protect our interest, when in fact they're doing the complete opposite. So this is the reality, Honorable Presiding Member. We are debating today a situation where the country is supposed to be coming out of an economic crisis. But as far as the Northeast is concerned, this is just one example that I showed you. I mean, I can tell you with regards to farming, the way in which the livelihoods of the local farmers are being destroyed, but I don't have enough time. So this is what is happening. I don't know what the case is in the South, but definitely in the Northeast, this economic crisis is being used deliberately to disenfranchise the local population's economy to a point that they are forced to leave this land. They are forced
to somehow try and escape
so that they can at least survive. And that obviously must be the agenda of this government, Honourable Presiding Member. It is in this backdrop that these elections are going to come. We have this government behaving in such an oppressive way, but we have nothing coming from the opposition, whichever party that may be. They know what is actually happening. They know how this government is deliberately acting in a way to destroy the livelihoods of our people, but they have no voice to stand up and say that this is what is happening. So therefore, Honourable Presiding Member, these elections that the people are going to face in the Northeast
will be an acid test
where the people this time can very clearly demonstrate what their opinion is with regards to how they have been treated in the last 15 years since the end of the war. And it is on that basis, Honourable Presiding Member, that we urge the Tamil people to use the opportunity of the elections that are coming to give a very clear message
to everybody who is taking them for granted.
I thank you.
Thank you. Meelangata Garu DB Heranathuwa Vinadi 10 Kale.
Stuti Mulla Sanarudu Garu Mantrithumani Avasthawa Labadeem Pilibandawa Vipakshe Garu Mantrithumalla Rate Vartamana Tattwe Pilibandawa අපිට විග්‍රහයක් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. අපි සතුරු වෙනවා වගේම ස්තුතිවන්ත වෙනවා. අවුරුදු දෙකක කාලයක් තුල අපේ ප්‍රගතිය මේ පාර්ලිමේන්තුව තුල කතා කරන්න අවශ්‍ය පදනම සකස් කිරීම පිළිබඳව. කරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්න පරිදි අපි හැමදෙනාම පාර්ලිමේන්තුවට එන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න එකට එක්කාසු වෙච්ච උදවිය. විපක්ෂ මුගක් මන්ත්‍රීවරු ව්‍යංගෙන් කිව්වේ මහතිර් මොහමඩ් සිංගප්පූරේ ලී ක්වන් යූ ආදිවාසීන් ඒ කාරණාව උපහාසයට ලක් කරන්න උත්සාහ කරා. මම කියන්නේ කැමති මේ රටට ආදරය කරන පරපුරක් එක්ක අපි මේ රට ගොඩනගන්නට මහමැතිවරණයේදී අපි පාවිච්චි කර අපේ ඡන්දේ අපි ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණයට අපි අවශ්‍ය සහයෝගය දුන්නා. හැබැයි ඒ හැම කාරණාවකම ගැබ් වෙලා තිබුණේ රටට ගැළපෙන ක්‍රමයක් රට නැවතබතාවක් දියුණුවේ ලෝකේ රටක් එක්ක ඉස්සරහට අරගෙන යයි මේ උමනාව තමයි අපිට තිබුණේ මේ කාරණාව මෙහෙම කරන්න අවශ්‍ය වස්තු බීජය අපේ මනස තුල රෝපණය වෙන්නේ ත්‍රිමාව බණ්ඩාරනායක මැතිණිගේ ආර්ථික ක්‍රමය අපි ලෝකේ රටවලට ණය වෙන්නේ නැතුව ස්වයංපෝෂිත ආර්ථිකයක් එක්ක ජාතික සම්පත් රටට ගැළපෙන විදිහට ප්‍රයෝජනවත් විදිහට කළමනාකරණය කරගෙනමින් ආර්ථිකය වර්ධනය කිරීමේ උවමනාව අධ්‍යක්ෂකම අපි ගාව තිබුණා. ඊට සාපේක්ෂව අපි විශ්වාස කරා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය තුළ මේ රට ස්වයංපෝෂිත දේශයක් කිසිම රටකට බැඳෙන්නේ නැති නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන වාතාවරණයක් හදන්න පුළුවන් කියන විශ්වාසයක් අපි ආවේ. බෙගරු මන්ත්‍රීතුමනි කොවිඩ් අර්බුදයත් එක්ක අපි ඒ සියලු බලාපොරොත්තු සුන්නත් දූවිලි වුණා. අපිට ඒ බලාපොරොත්තු සහගත තත්ත්වයක් එක මෙතෙන් ආපුවාම අද ආපහු මේ සිදුවීම් එක ගනිද්දී මේ පාර්ලිමේන්තුවට ආපු තාමත්ම අවාසනාවන්ත පිරිසක්ද කියලා අපිට හිතෙනවා. ඇයි අපේ බලාපොරොත්තු අහස උසර තිබුණා? ඒව ඉටු කරන්න බැරි වුණා. අවුරුදු ගණනාවක් බරපතල අර්බුදයකට අපි මුහුණ දීලා ඒකට විසඳුම් හොයන්න එකතු වුණා. අපිට මතකයි ආර්ථිකේ කඩාගෙන වැටිච්ච හැටි. විදේශ සංචිත ඩොලර් බිලියන් 8ක් තිබිච්ච රටක්, ඒක පුද්ගල ආදායම ඉහළම තිබිච්ච රටක්, ස්වයංපෝෂිත දේශයක්, චීනෙට විතරක් දෙවෙනි වෙන සංවර්ධිත දේශයක අපි හිටියේ. එහෙම තිබිච්ච රටක් සහ මුලින්ම විදේශ විනිමය සේවල බිඳුවට බැහැලා ලෝකේ ආර්ථිකේ කඩාගෙන වැටිච්ච රටක් හැටියට ඉහළම තැනකට එන තත්ත්වයකටපත් වුණා. මේකට හේතුපාදක වෙච්ච කාරණාවල් අද විපක්ෂය පුද්ගලයන් මූලික කරගෙන දේශපාලන පක්ෂයත් එක්ක එකතු කරගෙන ඒ සියලුම බරපැන පටවන්න උත්සාහ කරනවා. මම කියන්න කැමති මේ පාර්ලිමේන්තුව තුල
මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල නායකවරු, ඒ වගේම ඊට සම්බන්ධ වෙච්ච සමාජිකවරු, මේ පාර්ලිමේන්තුවට ආපු හැම කෙනෙක්ම, හැම දේශපාලන පක්ෂයක්ම ඒ ආර්ථික අර්බුදයට වගකියන්න ඕන. විදේශ රටවල්වලට ණය වෙලා මුදල් අරගෙන ඇවිල්ලා පාඩු ලබන ආයතන නඩත්තු කරන්න, ඒ වගේම ජනතාවගේ සුබසාධන කටයුතු වලට ණය වෙච්ච මුදල් පාවිච්චි කරලා හරි විදියට කළමනාකරණයක් නොකර රටේ ආර්ථිකය වර්ධනය කරන්න ගත්ත වැරදි ක්‍රියාමාර්ග එක තමයි මෙවන් පසුබිමක් නිර්මාණය වුණේ. අද වර්තමානයේ ගත්තාම බිලියන ඩොලර් බිලියන 91ක විතර ප්‍රමාණයක් විදේශී රටවලට ණය වෙලා, ඒ මහා බරපැන අපගාව තියෙනව පමණක් නෙවෙයි, අපි රට ගොඩනගෙන වැඩපිළිවෙලට අපේ අවතින්න වෙන්න වෙලා තියෙනවා. අපිට අධ්‍යක්ීමක් තියෙනවා මුලාසනාරුව ගරු මන්ත්‍රීතුමනි, අපි තෙල් පෝලිං තිබිච්ච යුගය, පෑය 14ක් 15ක් විදුලිය කපපු යුගය, පාසල් පද්ධතිය වහල ප්‍රවාහන පද්ධතිය කඩාගෙන යුගය අපිට මතකයි. එවන් පසුබිමක් තුළ මේ පාර්ලිමේන්තුව තුළ බල පෙරලිය පිළිමදව ගත්තාම කර සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුවේ එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තනතුරු දාලා යනකොට මේක විවෘත වේදිකාවක් වෙලා තිබුණා. ඕනෑම කෙනෙකුට රටේ ජනාධිපතිව එන්න අවශ්‍ය පදනම් හැදිලා තිබුණා. අන්න ඒ වෙලාවේ තමයි මේ පාර්ලිමේන්තුවේ ඒ බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න මට නායකත්වය දෙන්න පුළුවන් කියන කාරණාවත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එන්නේ. ඒ විලාවේදී එතුමත් එක්ක අපි එකතුනේ වෙන කාරණාවක් ඉඳන් නෙවෙයි, මේ රට තිබිච්ච අගාධයෙන් ගොඩ ගන්න අවශ්‍ය හින්දා. අපි දන්නවා මේ රටේ විපක්ෂය ගත්තහම මොකක්ද කරේ. ආර්ථික අර්බුදයක් තියෙනවා දැන් සමාජය තුළදා, මහා බරපතල ඛේදවාචකයක් කඩාගෙන වැඩිලා මිනිස්සු මහපාරෙන් මැරෙනවා, කුසගින්න ආහාර උද්ධමනය 98% දක්වා ඉහළ ගිහිල්ලා ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එවන් පසුබිමක පාලක පක්ෂය කෙරෙහි අපි 134 දෙනෙක් එකතු වෙලා ඒකට උත්තරයක් හොයන්න එකතු වුණා. විපක්ෂය මොකද කරේ? ඒ වෙලාවේ තමයි බොරදී මාළු වලඳ කාරණාවට එන්න පටන් ගත්තේ. උන් උත්සාහ කරා රට අගාධයකට වැදිලා තියෙනවා, මහා බරපතල විදිහට රටේ පරිවෘත්ති ක්‍රියාවලිය කඩාගෙන වැඩිලා මේක තමයි හොඳම වෙලාව කියලා ඔවුන් උත්සාහ කරා මේ රටේ පාලන බලය ගන්න. මහමැතිවරණ අපේක්ෂා කරා, ජනාධිපතිවරණ අපේක්ෂා කරා. හැබැයි මේ රටේ ජනතාවට එවන් අවස්ථාවක් දුන්නනම් මොකද වෙන්නේ? පැහැදිලිවම නිවැරදි ජනමතය ප්‍රකාශ කරන්න පදනමක් මානසිකත්වයක් ජනතාව තුළ තිබුණේ නැහැ. අපිට ඌමනාවක් තිබුණා ඒ වෙලාවේදී පැහැදිලිවම ජනමතය පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙක් නැති වෙන වෙලාවක ඒ නීත්‍යානුකූල ක්‍රමවේදය පාවිච්චි කරලා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා වෙන්නේ. ආණ්ඩු පක්ෂයත් එකතු වෙලා මේ රාජකාරී කරනකොට ගරු මුලාසනාරූඪ ගරු සභාපතිතුමනි, රටේ ආර්ථික වර්ධන වේගය සහමුලින්ම කඩාගෙන වැඩිලා සංචාරකයෝ මේ රටට එන්නේ නැහැ. ඔවුන් හැම වෙලාවකම උත්සාහ කරේ මේ රට ආර්ථික තත්ත්වයට පත් කරන්න, හොඳ තැනකට ගේන්න, අවශ්‍ය පදනම් හදන්න. අපේ රටේ උද්ධමන වේගය සහමුලින්ම කඩාගෙන වැටිලා මේ රටේ ආර්ථිකය කඩාගෙන තියෙන වෙලාවක 50.6% තිබිච්ච උද්ධමනය අද 106.4% දක්වා පහළ බැහැලා තියෙනවා. ආහාර උද්ධමනේ 98%ක් තිබිච්ච එක 54% දක්වා ඇවිල්ලා අද වෙනකොට 3.3% දක්වා ආහාර උද්ධමනේ අඩු වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලරයේ වටිනාකම 362 ඉඳලා රුපියල් 314 දක්වා වැඩි වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා එවන් පසුබිමක් එක්ක ගරු මූලාසනාරුඩු ගරු සභාපතිතුමනි, අපේ රටේ මේ ගත තීන්දු තීරණත් එක්ක රටට යහපත් වටපිටාවක් හදන්න ශක්තියක් දුන්න පිරිසක් හැටියට අද අපිට අපේ මනසට ඒක හොඳට දැනෙනවා. මෙවන් පසුබිමක් තුළ ගරු සභාපතිතුමනි තමන්නාසි දන්නවා අපි සංචාරක එක්කෙනෙක්වත් ආවේ නැහැ. එදා කොවිඩ් අර්බුදය තියෙන වෙලාවේ ලංකාවට දිහා කිසි කෙනෙක් බැලුවේ නැහැ. හැබැයි අද පහුගිය මාසෙ විතරක් සංචාරක 102,000 මේ ශ්‍රී ලංකාවට එනවා. මේකේ කාරණා දෙකක් ගැඹෙනවා.
ඔබතුමාගේ විනාඩි දෙකක් තියෙනවා.
බොහොම සුදුසුයි. මේකේ කාරණා දෙකක් ගැඹෙනවා. එකක් තමයි විදේශීය සංචාරකයන් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් විශ්වාසයක් දිනාගත්ත රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තේ ඉන්න ඔවුන් ලංකාවට ඇවිල්ලා අපිට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න ඔවුන් දායක වෙලා තියෙනවා. අද ජාත්‍යන්තර ආයතන කියනවා හොඳම ගමනාන්ත තියෙන රටවල් කීපයකින් එකක් කියලා මේ ශ්‍රී ලංකාව. එවන් පසුබිමක් තුළ බරපතල ගැටලු රාශියක් තියෙනවා අපි දකිනවා. රටේ බදු බර මිනිස්සුන්ට දැනෙනවා. ඒවගේම ජීවත් වෙන්න ගියාපම ඒ ආර්ථික උද්දමනය හොඳට දැනෙනවා බඩුමිල ඉහළ ගිහිල්ලා තියෙනවා අපිට වගකීමක් තියෙනවා මේ වෙලාවේදී මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිසඳුම් දෙන්න මැදිහත් වෙන්න කාංචන විජේසේකර අපේ විදුලි බල ඇමතිතුමා අතාමත පැහැදිලිව ප්‍රකාශ කරා ප්‍රතිපත්ති සම්පාදකකින් හැටියට අපි ගන්නා වූ තීන්දුව අපි ගත්තා වූ තීන්දුව රාජ්‍ය තන්ත්‍රය තුල මහජනතාව අතරට අරගෙන යන මේ රාජ්‍ය නිලධාරීන්ගේ තිබිච්ච වැරදි මානසිකත්වයේ හින්දා අපිට රාජ්‍ය ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච හැටි ඒක උදාහරණයක් කියලාද කිව්වා ඒ විතරක් නෙවෙයි විවිධ රාජ්‍ය ආයතන තියෙනවා බොහෝ වෙලාවල්වලදී මේ රටේ 13,50,000ක් විතර ඉන්න රාජ්‍ය සේවකයෝ ගරු සභාපතිතුමනි මේ රටේ මහජන මුදලින් නඩත්තු කරන ඔවුන්ගේ ඒ මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නම්න්නේ ඔවුන් හරහා ඒ නිසා මේ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම පරිවිදිරි ඉටු කරනවද කියන පිළිබඳ යම් යම් තැන්වලදී ප්‍රශ්න පැන නගින වෙලාවක ඒ නිසාම අපි ආණ්ඩුව කැරීට බැනුම් අහන තැනකට ඇවිල්ලා තියෙනවා අපිට යන්න බැරි ඉලක්කයක් අපි සමහර තැන්වලදී තියෙනවා මෙන්න මේ නිසා මේ කාරණා පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකකින් හැටියට අපි මේ කරන්න
ඔබතුමාගේ කාලය අවසන් කර ඔබතුමා
ඉදිරියේ මේ වගකීම බාර ගන්න ඕන ගරු සභාපතිතුමනි මම පැහැදිලිව මතක් කරන්න කැමති ප්‍රතිපත්ති හදන අපි රාජ්‍ය නිලධාරී එක්කෙකට එක්කහුවෙලා මේ රට ගොඩනගෙන වැඩපිළිවෙළ නැවතවතාවක් ආරම්භ කරන්න අවශ්‍යයි අපි අවුරුදු දෙකක් තිස්සේ මේ ප්‍රතිඵල මේ කලාපයට ගෙනාවා කඩාගෙන වැටුණු රට අපි නැවත ගොඩනගන්න දායක වුණා ඒකට අවශ්‍ය නිවැරදි නායකත්වය ජනාධිපතිතුමා විසින් ලබා දීලා තියෙනවා අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කාරණා හැම කරනකොට විපක්ෂයේ විවිධ අවලාද නැගෙමින් බලය උදෙසා පෙනෙන ක්‍රියාවලිය තරයේ ප්‍රතික්ෂේප කරමින් අවස්ථාව ලබා දුන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මයි කතාව මෙතකින් අවසන් කරනවා.